रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एकसत श्रीलंका संगमेन
उदार
ආයුබෝවන් අද 2018 බක් මස නැත්නම් අප්‍රේල් මස 18 වෙනි බුදු දින අපි ඔබගේ නිවසට එන්නේ සිංහල අලුත් අවුරුදු සමයත් රැගෙනයි. ශ්‍රී ලාංකික ජනතාවට බක් මහ අවුරුද්ද බොහොම වැදගත්. නගරබද වැඩ කරන ජනයා ගමට ගොස් තම පවුල් සමග එක් වෙනවා. පාසල් නිවාඩු නිසා දූ දරුවන් නිදහසේ සෙල්ලම් කරමින් කාලය ගත කරනවා. මාපිය යුවල තම පවුලේ වගකීම දරාගෙන ලහි ලහි අවුරුද්දට සූදානම් වෙනවා. ගෙවල් පිරිසිදු වී අලුත් වී අවුරුදු කාලය තුලදී කමින් බොමින් තම යුතුයකම් කරමින් ගතානුගතික සිරිත් විරිත් සමරනවා. බක්මහ පෝය බෞද්ධයන්ට මතක් වන්නේ බුදුරජාණන් වහන්සේගේ නාගදීප ගමන නිසා. චූලෝදර සහ මහෝදර නම් නාග රජවරුන්ගේ සටනක් නැවැත්වීමට උන්වහන්සේ නාගදීපයට වැඩම කළා. බෞද්ධ සිද්ධස්ථාන වැද ගැනීමේදී නාගදීපයට ලැබෙන්නේ දෙවෙනි තැනයි. පළමු තැන හිමිවන්නේ මහියංගණයටයි. වසර 133කට පෙර එනම් 1885 වසරේදී ව්‍යවස්ථාදායක සභාවේ තීරණයක් මත එවක අප්‍රේල් 28 වෙනි දින රජයේ වෙසක් දින නිවාඩුව බ්‍රිතාන්‍ය රජයේ ආණ්ඩුකාර තැන්පත් සර් ආතර් හැමිල්ටන් ගෝඩන් මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම සතුටුදායක අවස්ථාව උපහාරයකට ලක් කරම වස් මුල් වරට වර්ණ 6කින් යුත් බෞද්ධ කොඩිය එදා උත්සව කටයුතු වලට යොදාගත්තා. නීල, පීත, ලෝහිත, ඕදාත, මං ජේෂ්ඨ සහ ප්‍රභාෂ්වර. ඒ කියන්නේ නිල්, කහ රතු, සුදු තැඹිලි පාට සහ ඒ සියලු වර්ණ එක්කොට. මෙම බෞද්ධ ධජ නිර්මාණය වුණා. එහි නිර්මාතෘකරු එදා ධජ කොමිටුවේ සිටි කරෝලිස් පූජිත ගුණවර්ධන මහතායි. මෙම කටයුතු වලදී මුල් වී කැපවීමකින් වැඩ කළ ඇමරිකානු බෞද්ධ හෙන්රි ස්ටීල් ඔල්කොට් මහතායි. සාමාන්‍යයෙන් මෙම කොඩිය ප්‍රමාණය ජාතික කොඩිය ප්‍රමාණය විය යුතුයි. එහි ඡායාරූපයක් මුල් වරට සිංහල පුවත්පතක් වූ සරසවි සඳ රසපතෙහි 1885 අප්‍රේල් 17 වෙනි දින දක්නට ලැබුණා. මෙම අවස්ථාව ගැන විශේෂයෙන්ම සඳහන් කිරීමට පෙළඹුණේ මෙවර 2018 වෙසක් පෝය සහ උත්සවයන් යෙදී ඇත්තේ අප්‍රේල් මස 29 වෙනි දිනට නිසයි. වෙසක් පෝය දින සාමාන්‍යයෙන් නම් මේ මාසයේදී පවත්වන්නේ. නමුත් 1885 දී සහ 2018 දී ඒ එසේ නොව අප්‍රේල් මාසයට වැටී තිබෙනවා.
භගවතු අරහතු
ಕಲೋ සැම් පුතදී මුනිසි පාදේ පිනම් පිනම් පුදුගුණමුදේ
පාරමිතා බල පූරිත පූජිත පුතදිවා කරයානෝ
bhagi
unni mahodevi shant samadhi
sansam jivan labhagi
unni mahodevi shant samadhi
sannamr guru lok shivankar mukt siva kar aanu
sannamr guru ಶಿವಂಕರ ಉತ್ತರ ದಿವಾಕರ
ಪರಾಜ ಕರಮುಲಿ ಮುಂದೆ ಮಾರ ಪರಾಜ ಕರಮುಲಿ ಮುಂದೆ ಕರುಣಾ ಶೀತಲ ಮೆಸಾರಾ ಗರಾವಸಿ
ಸಿಂಗಲ ಸಹ ದೆಮಲ ಅಲುತ್ತ ಅವರುದ್ದ ಎಕ್ದಾಸಟಸಿ ಅಸೋಹಾಯ ವಸರಿ ಜನವರಿ 14ನೇ ದಿನ ವ್ಯವಸ್ಥಾದಾಯಕ ಸಭಾವೇದಿ ವಿವಾದಯಟ ಗೆನುನು 1886 ಅಂಕ 4 ದರನ ನಿವಾಡು ಆಜ್ಞಾಪನತ ಕೆಟುಂಪತ ಏ ಸಂದಹ ಇದಿರಿಪತ್ ಕರನ ಲದ್ದೆ ಎವಕ ವೆಡಬಲನ ಭಾಂಡಾಗಾರ ಲೇಖಂವ ಸಿಟಿ ಪ್ಯಾಟರ್ಸನ್ ಮಹತಾ ವೆಸಿನ್ ಓ ಎದಾ ಕೀವೆ ಸೇಮ ವಸರಕಮ ಅಪ್ರಿಲ್ 11 ಸಿಟ ಮಿನಿಸು ವೆಡಿ ದೆನೆಕ್ ನಿವಾಡು ಲಬಾ ಗನ್ನವ ಮೇ ಅನುವ ಮಿನಿಸುನ್ ಅಡುವೇಮ ರಾಜ್ಯ ಸೇವಟ ವಾರ್ತಾ ಕರನ ದಿನಯನ್ ಮೇ ಔನ್ಗೆ ಅವರುದು ನಿಸೈ ಮೆನಿಸ ಅಪ್ರಿಲ್ 11 ಮೂಲ್ ಕೊಟಗೆನ ಅಲುತ್ ಅವೃದ್ಧ ಗಣಿಮಿ ನಿವಾಡು ದಿನಯಕ್ ಪ್ರಕಾಶಯಟ ಪತ್ಕಿರೀಮ ಸಂಬಂಧೇನ್ ಮಮ ಮೇ ಕೆಟುಂಪತ ಇದ್ರುಪತ್ ಕರನವ ಪ್ಯಾಟರ್ಸನ್ ಮಹತಾಗೆ ಯೋಜನಾವ ಸಮ್ಮತವಿ ಸಿಂಹಲ ಹಿಂದು ಯನ ಮೇನ್ ಅಲುತ್ ಅವೃದ್ಧ ದಿನಯಕ್ ಬಿಯೂನ ನಮೂತ್ ಸಿಂಹಲ ಯನು ಜಾತಿಯಕ್ ಹಿಂದು ಯನು ಆಗಮಕ್ ಮೇದಿಕ ಸಾಧಾರಣ ನೋವನ ನಿಸ 1984 ವಸರೆ ಮತುವು ನಿರ್ವಚನೆಯ ಅನುವ ಎ ಸಿಂಹಲ ದೆಮಲ ವಶನ್ ಹೆಂದಿನ್ ವೀಮಟ ಪಟನ್ ಗತ್ತ ಅತೀತೆ ಮೆಮ ನಿವಾಡುವ ಸಮ್ಮತ ಕೆರನ ಖಾಲಿ ಅಪ್ರಿಲ್ 11 ವೆನಿ ದಾಟ ಎದುನತ್ ದೆನ್ ಅಪ್ರಿಲ್ 14 ವೆನಿ ದಿನಟ ಎದಿ ಎತ್ತಿ ಸಿಂಹಲ ಅವೃದ್ಧಟ ಪಾದಕವನ ಸೂರ್ಯ ಚಂದ್ರ ದಿನ ದರ್ಶನೇಟ ಅನುವ ಸೇಮ ವ್ಯವಹಾರ ವರ್ಷ 72 ವರಕ್ವ ಸಿಂಹಲ ಅವೃದ್ಧ ಎಕ್ ದಿನಕಿನ್ ಇದ್ರೇಟ ಎನ ಬೆವಿನ್ ಏ ಅನುವ ತಾವ ವಸರ ಕೀಪಿಯಕಿನ್ ಮೆಮ ಅಲುತ್ ಅವೃದ್ಧ ಅಪ್ರಿಲ್ 15 ವೆನಿ ದಾಟ ಎದಿನ ವೆಲಕ್ವಿಯ ನೊಹಕಿ ಇದಿನ್ ಮೇ ಅಲುತ್ ಅವೃದ್ಧ ರಜೆ ನಿವಾಡುವ ಉಪಾಣ್ಯ ವಸರ 132 ಇಹತದಿ ಪ್ಯಾಟರ್ಸನ್ ಮಹತಾಗೆ ಇದ್ರಿಪತ್ವೀನ್ ಬವ ಅಮತಕ ನೊಕಲ ಯುತುಯಿ ಮೇ ಉತ್ಸವೇಟ ಸಿಂಹಲ ದೆಮಲ ಅಲುತ್ ಅವೃದ್ಧ ನೆತಹೋತ್ ಸೂರ್ಯ ಮಂಗಲ್ಯ ಕೇಲ ಹೆಂದಿನ್ ಬುವತ್ ಬೌದ್ಧ ದರ್ಶನೀಯ ಸಮಗ ಮೇ ಕಿಸಿಮ ಸಂಬಂಧೇನ್ ನೆತಿ ಬೆವ್ ನುಗೇಗುಟ ಶ್ರೀ ಸುಭದ್ರಾರಾಮ ವಿದ್ಯಾಪತ್ತನ ಪಿರಿವೆನಿ ನಿಯೋಜ ಪಿರಿವನಾಧಿಪತಿ ಶಾಸ್ತ್ರಪತಿ ಓಮಾರ್ ಪುಣ್ಯಸಿರಿಹಿಮಿ ಪವಸನವ ಮೇ ದಿಕ್ಕು ದಕ್ಷಿಣ ಇಂಡಿಯಾನು ಹಿಂದೂ ಬೆತಮತುನ್ಗೇನ್ ಪ್ಯಾವತ ಆಚಾರಿತ್ರ್ಯಾಕ್ ಎಹಿ ಪೀಠಾ ತಿಬೆನ ಅತಿಶುದ್ಧ ವಿನಾಕ್ಷಿ ಕೋವಿಲಟ ಹಿರು ಮುದುನ್ವನ ದಿನಯ ಅಲುತ್ ಅವೃದ ದಿನಯ ಲೆಸ ಸಲಕ ಹಿಂದೂ ಬೆತಮತುನ್ ಎ ದಿನ ಪುದ ಪೂಜಾ ಪವತ್ತಮಿನ್ ಉದಾವನ ಅಲುತ್ ಅವೃದ್ಧ ವೆನುವಿನ್ ಚಾರಿತ್ರ ವಾರಿತ್ರವಡ ನಿರತವಿ ಪ್ರೀತಿ ವೆನವ ಎಮ ಉತ್ಸವ ಓನ್ಗೆ ಸಂಸ್ಕೃತಿಯ ಅಂಗಯಕ್ ಲಕ್ ಇತಿಹಾಸ ಸಿದ್ಧುವು ಸೊಲಿ ಸಂಕ್ರಮಣಿಯನ್ ಹಿ ಪ್ರತಿಪಳ್ಳಿಯಕ್ ವಿಧಿಯಟ ಮೇ ಹಿಂದೂ ಸಾಂಸ್ಕೃತಿಕ ಲಕ್ಷಣ ಹಾ ಉತ್ಸವಯನ್ ಅಪರಟ್ಟೆ ಜನತಾವಾತರದ ಪ್ರಚಲಿತ ಉನ ඈත අතීතයේ බොහෝ ජනතාව ගස් ගල් ඉරහඳ ජලය පොළව යනාදී වන්දනා කිරීමටත් ඇදහිීමටත් පුරුදුව සිටියා. ඉතින් මේ උත්සවයේදී සිදුවන්නේ හිරු වන්දනාවක්. සූර්යා මුල් කරගෙන කෙරෙන සිදුවක් නිසා සූර්ය මංගල්‍ය ලෙස මේ හැඳින්වෙනවා. එකල සාමාන්‍ය සිංහල දෙමළ ජනතාව එකට එකතු වී කටයුතු කළ නිසා හින්දු සිරිත් විරිත් සිංහල බෞද්ධයන් අතරටද ආවා. මේ අවුරුදු සමයේ බොහෝ දේ නැකත් අනුව කෙරුණත් නැකත් කෙන දේ බුදු දහම හා සම්බන්ධව නොවෙනවා. ඒ වුණත් වෙලාවට වැඩ කිරීම හොඳ දෙයක්. එකට එක් වී අන්‍යයන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමත් බුදු දහම අගය කරනවා. බුදුන් වහන්සේ යහපත් දේ අනුමත කළා. තමන්ගේ දෙමව්පියන් වැඩිහිටියන්ට ගරු බුහුමන් කරමින් වැරදි සමා කරගනිමින් තමන් නිවැරදි වීමට උත්සාහ කිරීම යහපත් කටයුත්තක්. දානය පරිත්‍යාගය යනාදී ගතිගුණ තෑගි හුමාරු කර ගැනීමෙන් අසල්වැසියන්ට කෑම වීම පිළිගැන්වීමෙන් බුදු දහමට අනුව වැදගත් ක්‍රියාවන්. පුණ්‍ය කාලය කියන්නේ සංක්‍රාන්ති සමයයි. එය නොනැකත කියලත් හඳුන්වනවා. එයින් අදහස් කරන්නේ කිසිම සුබ මොහොතක් නැත යන අරුතයි. බුදු දහම අනුව කිසිම පදනමක් නැති වුණත් නොදැනුවත්කම නිසා මෙවැනි මත පසුපස්සේ ඇදී යාමට අද අපේ ජනතාව පෙළඹී සිටිනවා. කොහොම වුණත් මේ කාලය තුල ආගමික කටයුතු වල යෙදීම හොඳයි. කුමන පදමක් මුල් කරගෙන පවත්වන්නක් වුවත් අපගේ ජීවිත තුළට පවුල් තුළට යහපත් දේ ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා නම් එහි වරදක් නැහැ. වසරකට වරක් හෝ තම තමන්ගේ මාපියන් සහෝදර සහෝදරයන් මිතුරු මිතුරියන් නෑදෑයින් හා එක්ව මිත්‍රශීලව තෑග් භෝග හා සතුට බෙදා ගන්නවා නම් මෙය උසස් දෙයක්. අනුන්ට හිරිහැරයක් නොවනසේ විනෝද වී ප්‍රීති වීම වැඩ ගොඩ කෙටි සිටින සාමාන්‍ය මිනිසාට ඇති අයිතිවාසිකමක්. නිල්ලහසේ පැතිරියන්නේ කොහාගිගී නද රැව් දෙන්නේ අවුරුදු වෙන බව ගමටම කියමින් තැන තැන පියඹන්නේ ගේ දොර සැම පිරිසිදු කරලා අටු කොටු සරුවට පුරවාලා අඹදරු සමගින් අවුරුදු කෑමට ගොවියෝ සැරසීලා උන්චිලි ගස් බැඳ සවි කරලා සිනහව මොහුනේ රඳවාලා දරුවන් වාරං කියමින් පැද්දේ මිහිරිය ඒ සද්දේ කැවුම් කොකිස් මුං ගෙඩි අලුවා මුළු තැන්ගේ සුවඳත් එනවා රසකර කෑමට කට නලියනවා අවුරුදු ලං වෙනවා උදෙන්ම නැගිටා මුව දොවලා අලුත් ඇඳුම් ඇඳ සැරසීලා කෑමද බීමද මේසෙහි තබලා අවුරුදු කන්න ළඟයි කාබී ගනුදෙනු වන් කරලා වැඩිහිටි දෙමාපියන් වැඳලා අවුරුදු සෙල්ලම් ජයටම කරලා සතුටෙන් දවස නිමයි මේ වගේ ඊළඟ අවුරුද්දේ ලංවෙමු සැම ආදර මෙන්දී සාමය සතුටද එක් කරමින් අපි නැවතත් හමු වේවා
மல்வாரம் நயனா உதே மன்னிதே பலன் அப்பே கமே அப்பே கமே ரப்பன் நயனா rambutan gati aaye pal ki kulloi na hatu ki kulloi na
අනුතුනේ අප්‍රේල් 23 වෙනි දින ලලිත් ඇතුළත් මුදලි මහතා කිරුලපන දේශපාලන රැස්වීමකදී වෙඩිපහරකින් ඝාතනය කරනු ලැබුවා. ඔහු රාජකීය විදුහලේ පාසල් අධ්‍යාපන ලබා ඉහළ අධ්‍යාපන සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී කැපී පෙනුණු විද්වතෙක්. හාවර්ඩ්, සිංගප්පූරුව, ඊශ්‍රායලයේ විශ්වවිද්‍යාලන්හි කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර පසුව ලංකාවට ඇවිත් දේශපාලනයේ නියුතු වුණා. වෙළඳ, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන යනාදී විෂයන්හි ඇමති ධූරයන් හෙබූ ඔහු මහපොළ නම් ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දුන්නා. අඩු ආදායම් ලාභී දෙමව්පියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාලයේ මූල්‍ය පහසුකම් ලබා දීම තමා මෙහි පරම අරමුණ. අදටත් මේ උත්තම පදනම ක්‍රියාත්මක වෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ විසින් පත්කරන ලද කොමිසමක් මගින් 1997 ඔක්ටෝබර් දින වාර්තා වුණේ මෙම ඝාතනය පිටුපස එවකට සිටි ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා සිටි බවයි. මේ වන විට ඔහුද ජීවතුන් අතරේ සිටියේ නැහැ. මේට සම්බන්ධ වූ අය සැක කළ චණ්ඩීන් කීප දෙනෙක්ද අතරවාර කාලවලදී කල්ලි හැලහැප්පීම්වලදී වෙඩිකාමිය ගියා. ඉතින් මේ ඛේදවාචකයට දඬුවම් දීමට කිසිවකු ඉතුරු වුණේ නැති බවයි මෙයින් පෙනී යන්නේ. ලලිත් මියගොස් දැනට හරියට අවුරුදු 25. ගෙස්ටාපෝ නමින් අඳුන්වනු ලැබූ අති භයානක ජර්මානු නත්සි රහස් පොලිසිය බිහි වුණේ 1933 අප්‍රේල් 26 වෙනි දින. මෙහි පොලිස් සමාජිකයන් කළ අපරාධ විස්තර කළ නොහැකි තරම් විනාශකාරී හා දරුණු බව ඉතිහාසයෙන් කියවෙනවා. අසරණ ඒදෙව්වන්ට කළ පීඩා ඔවුන් බුරුතු පිටින් මරමුවට දක්කාගෙන යෑමට නොපසුබට වූයේ මේ අයයි. මේ සියල්ලටම වගකිය යුතු හිට සිය දිවි නසාගත්තේ 1945 අප්‍රේල් 30. ඩඩ්ලි සේනානායක මහත්මයා 1973 අප්‍රේල් 13 වෙනි දින අපාතරින් සමුගත් ජනරන්ජන ජනනායක හතරවරක් අගමැති ධූරයේ ඉසළු ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මැතිතුමාගේ 45 වෙනි විපත් සැමරුම උපහාරය පසුගිය සිකුරාදා පැවැත්තුණා. ලංකාවේ ප්‍රථම අගමැති ගරු ඩී.එස්. සේනානායක මහතාගේ දෙටු පුත් ඩඩ්ලි කොළඹ ශාන්ත තෝමස් විදුහලේ පාසල් ගමන අවසන් කර එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධි ලබාගෙන ලංකාවට පැමිණ දේශපාලනට එක් වුණා. බලය ඔස්සේ කවරදාවත් නොගිය බලේ එල්ලී නොසිටි ඒ උතුම් මිනිසා තම පියාණන්ගේ මරණයෙන් පසු අගමැති වූ ගමන්ම පාර්ලිමේන්තු විසුරුවා හැර මහමැතිවරණයකට කටයුතු සැලැස්සුවා. ඉන්පසු මහජනයා එතුමාට ජනවරමක් දී නැවත අගමැති කළා. 1953 තම රජය කෙරෙහි ජන විශ්වාසයේ බිඳී රටේ හර්තාලයක් ඇතු විට එතුමා ඉල්ලා අස්සුණා. ඒ ඩඩ්ලිගේ හැටි ඒ එදා දේශපාලනය කළ අය වර්තමානයේ ඉන්නේ දුම්බල ගැසුවත් තම තනතුරු වලින් නොගොස් ඒවායේ එල්ලී බදාගෙන ඉන්න අය බව අපට ආරංචි මාර්ගවලින් හෙළි වෙනවා. 1960 සහ 65 දීද මහජනතාවට ඩඩ්ලි ඕනෑ වුණා. එතුමා බලයේ සිටියත් නොහිටියත් ජනතා කැමැත්ත ලැබියාව කිසිදා අඩුුණේ නැහැ. ඒ නිහතමානී අවංක දේශපාලන ලෝවේ වීරයාගේ මළගම දිනේදී දුක් වූ දහස් ගණන ජනතාවගේ නිය ඔප්පු වුණා. එතුමාට අජරාමර නිවන් සුව ලැබේවා.
වමන ලෝකෙට කෑ ගසා කි
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව සීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. හෙළ මිහිර සංස්කෘතික විවිධ ප්‍රසංගය එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් මේ වසරේත් හෙළ මිහිර සංස්කෘතික විවිධ ප්‍රසංගය අප්‍රේල් මස 21 වැනි සෙනසුරාදා සවස 6 සිට ඇවොන්ඩේල් විද්‍යාලයේ ශාලාවේදී පැවැත්වේ. එන්න, නරඹන්න, විනෝදවන්න. හෙළ මිහිර සංස්කෘතික විවිධ ප්‍රසංගය අප්‍රේල් මස 21 වැනි සෙනසුරාදා සවස 6 සිට ඇවොන්ඩේල් විද්‍යාලීය ශාලාවේදී. 1956 අප්‍රේල් 5 වැනි දින මහා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මහජන එක්සත් පෙරමුණේ නායක SWRD බණ්ඩාරනායක මහතා ලංකාවේ 4 වැනි අගමැති ලෙස දිවුරුම් දුන්නා. 1948 දී බ්‍රිතාන්‍යයේ නිදහස් වූ ලංකාව එතෙක් පාලනය වුණේ එක්සත් ජාතික පක්ෂය විසින්. මහජන එක්සත් පෙරමුණ වමේ ප්‍රතිපත්ති අනුගමනය කළ පක්ෂයක්. 1942 අප්‍රේල් 5 වැනි දින ලංකාවට ඉතා වැදගත් දිනයක්. දෙවැනි ලෝක සංග්‍රාමයේ කාලයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ලංකාවට පහර දීමට ප්‍රයත්න දෙනු ජපානු කොළඹට බෝම දැම්මා. එදා පාස්කුවිරිදා අකාගි, හිර්යු, සොර්යු යන නම් දැරූ ජපන් ගුවන් යානා කපිතාන් මිත්සු ෆුෂීඩාස්ගේ නායකත්වයෙන් මෙම ප්‍රහාරය කළා. 1941 දෙසැම්බර් 7 වැනිදා පර්ල් වරායට බෝම හෙලීමේදී එහි ගුවන් ප්‍රහාරක යානාවන්හි නායකත්වය දැරුවේද මේ මිත්සු ෆුචිලෝ ගුවන් නියමුවයි. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල, බෙල්ලන්විල, පිටකෝට්ටේ, කොළඹ තුරංග තරඟපිටිය, කොළඹ ගාලුමුව දොර, හොරණ හා මුල් ඒරියාවේ මානසික රෝහල යන තැන්වලට මේ බෝම්බ ඇදහැළුණා. අප්‍රේල් 9 වැනි දින ත්‍රිකුණාමලයට සහ මඩකලපුවට පහර දුන්නා. ත්‍රිකුණාමාලයේ නවතා තිබූ හර්මීස් නෞකාවට බෝම්බ හෙලීමේදී එහි සිටි 308 දෙනෙක්ගේ ජීවිත නැති වුණා. වහා උත්සුක වූ ලංකා බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට මේ උදරෙන් ලංකා බේරා ගැනීමට පුළුවන් වුණා. ලොව දිගම පාලම ජපානයේ විවෘත වුණේ 1998 අප්‍රේල් 5 වැනිදා. එහි නම අකාශේ කයිකෝ පාලම. කොබේ නගරයේ සිට ඉවායා නගරය සම්බන්ධ කර තැනූ මේ පාලමේ දිග අඩි 12,831ක්. එදා වියදම ඇමරිකන් ඩොලර් බිලියන 3.6ක්. වියදම මකා ගැනීම සඳහා රජය යන එන වාහන වලින් ටෝල් බදු අය කරගත්තා. දිනකට මෙම පාලම හරහා වාහන 23,000ක් පමණ ගමන් ගන්නවා. ලංකාවේ අතීතයේ හා වර්තමානයේ ආහාර කල් තබා ගන්නා ක්‍රම 7ක්. ආහාර හිඟයකට මුහුණ දෙන විට භාවිතයට ගැනීම සඳහා මිනිස්සු අතීතයේදී ආහාර කල් තියා ගැනීමට නොයෙක් ක්‍රම අනුගමනය කළා. සමහර ආහාර නගරබදව අද වන විට ඉවත් වී ගොස් ඇති නමුත් සමහර පළාත්වල ඒවා තවමත් පැවත්වෙනවා. තම්බා වේලා ගැනීම. කොස් දෙල්වැනි දෑ වසර පුරාම නැති නිසා අතීතයේ ඒවා තම්බා අව්වේ වේලාගෙන පසුව පරිභෝජනයට ගත්තා. කොස් මදළු ගලවා දෙල් සිහින් ලෙස තීරුවට කපා උණු දෙයි දියේ දමා අව්වේ වේලාගත් විට මේවා අටු කොස් අටු දෙල් නමින් හැඳින්වුණා. කහ ඉඟුරු වැනි දෑද මේ ආකාරයට උණු දියේ දමා වේලා කුඩු කර තබා ගන්නවා. ලුණු දැමීම. දෙහි, බිලින්, මාළු ආදියට ලුණු දමා අව්වේ වේලා ගැනීමෙන් කල් තබා ගන්න පුළුවන්. තෙතමනය නැති වූ පසු බෝතල් හෝ මුට්ටිවල දමා අසුරා ගන්න පුළුවන්. මී පැණිවල දැමීම. බොහෝ විට දඩමස් මේ ක්‍රමයට කල් තබා ගන්නවා. ආදිවාසීන් අදටත් මේ ක්‍රමය භාවිතා කරනවා. දුම් මැස්සක තබා දුම් ගැසීම. දුම් මැස්සක එල්ලා දුම් වැදීමේදී ආහාර වේලා ගන්නවා. තුම්වල අඩංගු රසායනික ද්‍රව්‍ය ආහාර තුලට වැදීමෙන් ශුද්ධ ජීවීන් ඉවත් වී යෑම හේතුවෙන් වේලීමෙන් බොහෝ කාලයක් පැවැත්වෙනවා. දඩමස් කරවල මීට උදාහරණයි. පස් යට හෝ වැලි යට දැමීම, කොස් යට, දෙහි, අල වර්ග, අඹ ආදිය වැලි හෝ පස් යට තබා ගැනීමෙන් කාලයක් නරක් නොවී තබා ගන්න පුළුවන්. කොස් යට මේ විදිහට තබාගත් විට ඒවා වැලි කොස් ලෙස හැඳින්වෙනවා. අච්චාරු දැමීම, මේ ක්‍රමය අතීතයේ මෙන්ම දැනටත් නගරයේ මෙන්ම ගමේදීදත් දැකිය හැකියි. පිනාකිරි වැනි ආම්ලික ද්‍රාවණයක තබා ගැනීමෙන් අච්චාරු සකස් කරගන්න පුළුවන්. විවිධ එළවලු වර්ග, ලූණු, අමුමිරිස් එක්කර මිශ්‍රණය කරගත් විට මෙම ආහාරය හරිම රසයි. අව්වේ කකාරා ගැනීම, දෙහිඋෂ විවිධ ඇඹුල් වර්ග අව්වේ තබා කකාරා ගැනීමේදී හිරු රශ්මියෙන් මේ වාය ජලය ඉවත් වෙයි. ජලය ඉවත් වීම නිසා බෝතල්වල අසුරාගෙන තියාගන්න පුළුවන්.
No.
අලුත් අවුරුදු කාලේ නිතර එළි දකින බුලත් ගැන රසවත් තොරතුරු. සිංහල බෞද්ධ චාරිත්‍රවලදී බුලතට හිමිවන්නේ සුවිශේෂ වැදගත්කමක්. පුරාවෘත්තිවල සඳහන් නන්දමට මණික්පාලී නම් විසවට උපන් දොළ දුකක් සංසවද වීමට නාගලෝකයෙන් පැමිණි නාග කන්‍යාවක් බුලත් කොළය මනුලොවට ගෙන ආ බවත් එය ගෙන ආවේ නටුවෙන් හා තුඩෙන් අල්ලාගෙන බවත් කියවෙනවා. මේ හේතුවෙන් බුලත් කොළේ එම කොන්දෙක නයිවිෂද ඇතැයි මතයක් ඇතිවීමෙන් පසු බුලත් කොළයක් දෙකොන කඩා ඉවත් කරගෙන කෑමට මිනිසු පුරුදු වුණා. ආදි කාලයේ රජතුමාට බුලත් සැපයූ තැනැත්තා බුලත් වඩන්නා හෙවත් බුලතානම් වුණා. බුලත් පිළිගැන්වීමේදී ඒවාට උතුමන්ට දෙන විට නැටි පැත්තද සමවාසයේ දෙන විට දෙන අයට හරහටද පහත් අයට දෙන විට තුඩු පැත්තෙන්ද අනුගමනය කෙරෙනවා. භික්ෂූන් වහන්සේලාට බුලත් පිළිගන්වන්නේ අඩු වැඩිය වලින් පිරුණු දැහැත් පට්ටියක් ලෙසටයි. දැහැත් දිගු කොට එය පිළිගැන්වෙනවා. බුදුන් වහන්සේ භික්ෂූන්ට ඕනෑම් වෙලාවක අනුභව කිරීමට අවසර දී ඇති එකම ද්‍රව්‍යයත් බුලත් පමණි. සාමාන්‍ය ගැමි සමාජයේදී වේද මාතෙක්, ගුරුවරයෙක්, ජ්‍යොතිෂ්‍යවේදියෙක් වැනි කෙනෙක් බැහැදැකීමේදී බුලත පෙරටු කර ගන්නවා. ගෙට ගොඩවදින අමුත්තන්ට බතින් සංග්‍රහ කළ පසු බුලතින් සංග්‍රහ කිරීමද පැරණි සිරිතක්. බුලත් විට සාමාන්‍ය බුලත් විට හා සාර විට යනුවෙන් දෙවර්ගයක්. සාමාන්‍ය බුලත් විටේ අඩංගු වුණේ බුලත්, පුවක්, හුණු දුම්කොළ ආදියට අතිරේකව සාර විටේ කරාබු නැටි, ඉඟුරු පියලි, කොත්තමල්ලි, සිහින්වලියාගෙන සූදුරු, මාදුරු වැනි දෑද අන්තර්ගත වෙනවා. බොහෝ විට සාර විටේ දුම්කොළ නැහැ. බුලත් කොළයට නිසි ප්‍රමිතියක්ද තිබෙනවා. සුබ බුලත් හා අසුබ බුලත් ලෙස ඒවා වර්ග කෙරෙනවා. සුබ කොළය මතුපිට දිලිසෙනවා. එහි කළු හෝ දුඹුරු හෝ තිත් ලප සිදුරු යනාදිය නැහැ. කහපැහැති බුලත් අසුබේවා වෙනවා. බුලත් පවන්නා බුලත් පාත්‍රි වලට යන්නේ හිසේ තලප්පාවක් බැඳගෙනයි. පිට කෙනෙක් තමගේ බුලත් කොටුවේ බුලත් කඩනවාට ඔවුන් කැමති නැහැ. ඔවුන් හිතන්නේ ඒවාට පහසුවෙන් කිලි වදින බවයි. පොල් තෙල් බුලත් වලට විෂයි. පොල් තෙල් වලින් බුලත් පාත්‍රියක්ම වඳවි යන්න පුළුවන්. බුලත් කොළ තාවත් දේවල් වලට යොදා ගන්නවා. නැකත් කරුවන් ලෙඩුන්ගේ ලෙඩසුව කිරීමට බුලත් කොළයක් මතුරා කෑම දීම, තෙල් මතුරා ශරීරයේ ගෑමට හෝ තැවීමටත් යොදා ගන්නවා. පිරිත් මණ්ඩපවල ඉහළින් නෙල්ලීමටත් බුලත් පාවිච්චි කරනවා. පුද පූජා සඳහා පඳුරු තබන්නේ බුලත් කොළය මතයි. සමහරු පෙරේත තටුවලටත් බුලත් තබනවා. බුලත් දීමේදී විවිධ කාර්යයන් උදෙසා විවිධ ප්‍රමාණයේ බුලත් කොළ යොදා ගන්නවා. මේවාට බුලත් අතයයි කියවෙනවා. දෙමව්පියන්ට පිළිගන්වල බුලත් අතේ බුලත් 40ක්, දේව පූජාවක් උදෙසා බුලත් කොළ 35ක්, ගුරුවරයාට බුලත් කොළ 30ක්, මංගල බුලත් හෙප්පුවේ බුලත් 21ක් යනාදී වශයෙන් වෙන් කිරෙනවා. මේ මංගල වේලාවේදී බුලත් කොළවල තුඩු හෙප්පුවේ ඇතුළට සිටින සේසකස් කිරෙනවා. පැරණි සිරිත අනුව මනාලිය, මනාලයා හමුවට මුල්වරට පැමිණෙන්නේ සුදුරෙදි කැබැල්ලකින් වැසූ බුලත් හෙප්පුවක් අත ඇතිවයි. එහිදී ඇය ඔහුට පිළිගැන්වූ විට ඇයට කැමති නම් බුලත් කොළයක් ගන්නවා. දැන් නම් මේ ඉසිරිත් ලංකාවේ කොහේ හෝ කොනක තියෙනවාද කියා සැක සහිතයි. අද හෙප්පු වෙනුට කේක් බන්දේසියක් හෝ වතුරු වීදුරක් සමහරු පිළිගන්නනවා. පෙර රජ දවස කන්ද උඩ රට කුලවතෙක් හෝ කුලකතක් හෝ සමාව දිය නොහැකි බරපතල වරදක් කර විට රොඩියෙකුගේ බුලත් එම තැනැත්තාට බලයෙන් කවනවා. මේ උපරිම මට්ටමේ නින්දාවක්. ඉන්පසු ඔහු හෝ ඇය රොඩියෙකු වෙනවා. බුලත් කොළය මේ විදිහට එක එක දේවල් වලට පාවිච්චි කරනවා.
මහගමසේකරගේ මුල් නම එම් ජී සමරසේකරයි. ඔහු උපන්නේ 1929 අප්‍රේල් 7 වෙනිදා රදාවානේදී. වසර 47ක් වැනි කෙටි ආයුෂ වළඳා මිය ගියේ 1976 ජනවාරි 14 වෙනිදායි. එතුමා කවියෙක්, ගීත රචකයෙක්, නවකතාකරුවෙක්, භාෂා පරිවර්තකයෙක්, චිත්‍ර ශිල්පියෙක් මෙන්ම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. මේසා සහජ හැකියාවන් හා නිපුණත්වයක් ඇති කලාකරුවෙකුගේ හදිසි මිය යාම ඇත්තෙන්ම සමාජයට පාඩුවක් වුණා. ඔහුගේ පියා මහගමගේ කිරිහොඳා අප්පුහාමි වූ අතර මෑණියන් රණවක ආරච්චිගේ රොසලින් නම් වූවා. සේකර තම මුල්ම අධ්‍යාපනය ලබා ගත්තේ කිරිඳිවෙල මහාවිද්‍යාලයෙන්. කලාවට බර සිතක් තිබූ නිසා සේකර පාසල් අධ්‍යාපනයෙන් පසු රජයේ කලා ආයතනයට බැඳී එහි ගැනීම අවසන් කර පසු කලෙක එහිම විදුහල්පති වන තරම් වාසනාවන්ත වුණා. ආචාර්ය උපාධිය සඳහා ඉගෙන ගනිද්දී ඔහුගේ උපාධිය නිබන්ධය වුණේ සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණ කෙරෙහි රිද්මය බලපා ඇති ආකාරය යන තේමාවයි. 1975 දී මේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කර එහි සංස්කරණය වෙමින් පවතින වේලාවක හදිසියෙන්ම මිය ගියා. පවුලේ සියලු දෙනාට මේ උසුලා ගන්න බැරි වේදනාවක් වුණා. කලාවට පමණක් නොව පාසල් කාලයේදී ක්‍රීඩාවන්ටද සහභාගී වූ සේකර විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමේ දක්ෂතම ඩෑෂ් ප්‍රහාරකයා ලෙසින්ද ප්‍රසිද්ධියට පත් වුණා. සේකර ලියන්න පටන් ගත්තේ මුලින්ම ලංකාදීපයටයි. 1960 දී එහි එවකට කතෘ ඩී.බී. ධනපාල මහතා සේකරගේ නිසඳස් කවි මෙන්ම විකට චිත්‍රද පත්‍රයේ පළ කළා. මේ අතර ඔහු පාසල් ගුරුවරයෙකු ලෙස ස්ථීර රැකියාවක්ද කළා. පොත් කවර නිර්මාණයටද හපන් හෙතෙම නවකතා පොත්වල කවරය තම අතින් හැඩගැන්වුවා. ඔහු සුරතින් ලියවුණු පොත් අතරට තුන් මං හන්දිය හා මනෝ මන්දිර, කෙටි කතා පොත් අතරට පීතර මීයන් මං තනන්නු, කවිපොත් අතරට ව්‍යංගා බෝඩිම ප්‍රබුද්ධ හෙට ඉරක් පායයි සක්වලිහිණි මක් මිසාද යන්න ඇතුල් වෙනවා. ජනප්‍රිය ගායකයන් වූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා, අමරදේව, නන්දාමාලනී, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ යනාදීන්ට ගීත රචනා කළා. ඔහු අතින් ගීත 100ක් පමණ ලියවූ තිබූ බව වාර්තා වෙනවා. එතුමගේ නාට්‍ය අතරට කාන්තාරය, දස්කොන්, ස්වර්ණලතා, හංස ගීතය, විදුර, සසජාතකය, චෝරපබ්බත එක්වෙනවා. මේ වගේ කලාවට කළ සේවය අගය කිරීමවස් එතුමාට නොයෙක් සම්මාන ලැබුණා. ගැටවරෝ චිත්‍රපතේ ඈත ගව් ගණන් දුරින් ගීතයට, සත් සමුදුරේ සිනිඳු මුදු තලාවේ ගීතයට සහ බිනරමණී චිත්‍රපටයේ රටකින් රටකට යන ගීතයන්ගේ රචකයා හැටියට මුල්තැන ලැබුණා. ඒවට හොඳම ගී රචක සම්මාන ලැබුණා. ඊට අමතරව සාරවිත චිත්‍රපටයේ මේ සිංහල අපගේ රටයි හොඳම ගායිකාව ලෙස එදා නන්දාමාලිනී තේරුණාද එහි රචකයා සේකරයි. ඔබ දන්නවාද අපගේ ජන්මභූමි ගුවන්විදුලි වැසට සටහනේ තේමා ගීතය වන රත්නදීප ජන්මභූමි ගීතයේ රචකයාත් සේකර බව? හොඳට සිංහල වචන උච්චාරණය කරන පණ්ඩිත අමරදේව සහ ආචාර්ය නන්දා මාලිනි සේකරගේ ගී රචනා ගායනයෙන් වර්ණවත් කරනවා.
එකම ගව අනාථාගාරය අධික ජනගහනයෙන් යුතු මහා මාර්ග සහ ප්‍රදේශවල වල නිදැල්ලේ ගැවසෙන ගවයින් ප්‍රශ්නයක් වර නමුත් අපගේ සංස්කෘතියට අනුව කෘෂිකර්මයේ යාව ජීව මිතුරාහා පස්ගෝ රසය ලබා දෙන ගව සම්පත මස් පිණිස යොදා ගැනීම මිනිසත් බවට කිසිසේම නොගැලපෙන්නක්. පොදු ජනතාව මරණයට කැපූ ගවයන් නිදහස් කළත් ඒ නිදහස් කළ ගවයින්ට සිදුවන්නේ කුමක්ද සොයා බැලීම අපසතුටුකමක්. මේ ගැටලුවට විසඳුමක් සොයාගෙන ඇත්තේ ගව අනාථාගාරයයි. උඩවලවේ ජලාශය පසුකර තනමල්විල දෙසට යන මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ගිය පසු බෝධිය අද්දරින් දකුණට හැරෙන අතුරු පාරේ අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් ලෝකයේ ප්‍රථම එකම ගව අනාථාගාරය භූමියට එන්න පුළුවන්. ගවයන්ට නිතර නිදහස් වීමක අවශ්‍යතාවය මුලින්ම වටහාගෙන ඇත්තේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියයි. මේ අනුව මසට ඝාතනය කිරීමට තිබියදී ඉන් මුදා ගන්නා ගවයින්ට සැබෑවෙන්ම අභය දානය ප්‍රදානය කොට ඔවුන් රැකබලා ගැනීමේ වගකීම සියයට ගත් සෝභිත හිමියන් නිශ්චිත ගිවිසුමක් යටතේ දැහැමි පවුල් පාරයට පත් කිරීමට අරඹා ගෙන ඇත්තේ 2004. අක්කර 100ක භූමි ප්‍රදේශයේ උන්වහන්සේ රට තුල හා විදේශගත වී සිටින හා විදේශිකයන්ගේ ආධාර උපකාර ඇතිව ලබාගත් දෙයක්. තෝරාගත් පවුල් වලට ගවීන් බාර දෙන්නේ පුරපසළොස්වක දිනයන් කීදීය. ගවයන්ට ගෞරවය දක්වන හා කෘෂිකර්ම යෙදී සිටින යාපනය හා කිලිනොච්චි යන ප්‍රදේශවලට හින්දු පවුල් 800කට මෙම ගවයන් ලබා දී තිබෙනවා. ගවයන් 200ක් පමණ දැනට මෙහි ජීවත් වෙනවා. ඔවුන්ට දිනපතා පිටතින් තනකොළ ගෙන ඒමට හා නිරෝගී ගවයින්ට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බැවින් ඒ සඳහා බෝධිරාජ පදනම නමින් සංවිධානයක්ද මෙහි කර තිබෙනවා. අසරණ සතුන්ට අභය දානය ලැබෙනවා වගේම අසරණ පවුල් වලට ආදායම තරකර ගැනීම සඳහාද මේ සංවිධානය එක්සත් වී මහත් සේවයක් හා පිනක් කර ගන්නවා. ජන්මභූමි අසන්නන්ටත් මේ සහභාගීමට අවශ්‍ය නම් විමසන්න පුළුවන් විමල හිමිගෙන් මෙන්න මේ දුරකථන අංකයට 0.04 7555 4601.25 0.04 7555 4601.25 විමල හිමියන්ගෙන් විමසන්න පුළුවන්.
හෙළමිහිර සංස්කෘතික විවිධ ප්‍රසංගය එක්සත් ශ්‍රී ලංකා සංගමය අනුග්‍රහයෙන් මෙවරත් හෙළ මිහිර සංස්කෘතික විවිධ ප්‍රසංගය අප්‍රේල් මස 21 වෙනි සෙනසුරාදා සවස 6 සිට එවන්ඩේල් විද්‍යාලීය ශාලාවේදී පැවැත්වේ. එන්න නරඹන්න විනෝදවන්න. හෙළ මිහිර සංස්කෘතික විවිධ ප්‍රසංගය අප්‍රේල් මස 21 වෙනි සෙනසුරාදා සවස 6 සිට එවන්ඩේල් විද්‍යාලීය ශාලාවේදී. දැනට වෙළඳපොලේ බහුලව දකින්නට ලැබෙන අපි නිතරම පාවිච්චි කරන ගිනි කූර සොයාගත්තේ ඉංග්‍රීසි ජාතික බලයලත් ඖෂධ වෙළෙන්දෙක වූ ජෝන් වෝකර් නම් තැනැත්තා. සල්ෆර් සහ ලී භාවිතා කිරීමෙන් ඉක්මනට ගිනි දැල්විය හැකි ගිනි කූර එදා එනම් 1827 අප්‍රේල් මාස 7 වෙනි දින වෙළඳපොලට දියත් කළේ 50ක පෙට්ටියක් සිලිමක මිලටයි. වර්තමාන සමාජයේ ජනයා අතර බහුලව දකින්නට ලැබෙන රෝගයක් තමයි දියවැඩියාව. වසර 100කට එහා අය මේ වෙළඳුනාම ටික කාලෙකින් නොඑක් විට මිය යනවා. නමුත් 1923 අප්‍රේල් 15 වෙනි දින වෙළඳපොලට පැමිණි ඉන්සියුලින් ඖෂධය හේතුවෙන් කෝටියක් ජනයා අද මේ ලෙඩෙන් මරණයට පත්වන්නේ නැහැ. මේසා හාස්කමක් ඇති ඖෂධය සොයාගත්තේ කැනේඩියානු වෛද්‍ය ෆ්‍රෙඩරික් බෙන්ටින් සහ වෛද්‍ය ශිෂ්‍ය චාල්ස් බෙස්ට් යන දෙදෙනා විසින්. මේ සොයා ගැනීම උදෙසා මේ අයට 1923 වෛද්‍ය අංශ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි වුණා. බෙන්ටින් නොබෙල් ත්‍යාගය ලැබුවේ වයස අවුරුදු 32 දී. වෛද්‍ය අංශයෙන් එසේ ජයග්‍රහණය කළ ලාබාලම තැනැත්තා ඔහුයි. කැනේඩියානු රජයෙන් මහත් ගරු බුහුණුවන් ලැබූ බෙන්ටින් බ්‍රිතාන්‍යයේ 5 වෙනි ජෝර්ජ් රජු විසින් නයිට් පදවියක්ද ප්‍රදානය කළන ලැබුවා. 1934 සිට ඔහු සර් ෆෙඩරික් බෙන්ටින් යන නමින් හැඳින්වුණා. විදේශ ඇමති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිර්ගාමර් නම් ලංකා හිතෛෂී ජනහිතකාමියා උපන්නේ 1932 අප්‍රේල් 12 වෙනිදා. LTTE ත්‍රස්තවාදීන් ලෙස ලොව බලවත් රටවලට අවබෝධ කර එම සංවිධානයේ තහනමට ලක් කිරීමට ගත් උත්සාහය අපට අමතක කරන්න බැහැ. ඔහු දෙමළ ජාතිකයෙක් වුණත් එක්සත් ලංකාවට ආදරය කළ නියම ලංකා පුත්‍රයෙක්. එසේ වූ නිසා ඔහුට ජීවිතෙන් වන්දි ගෙවන්න සිදු වුණා. LTTE ඔහුට ගෙදරටම ඇවිත් වෙඩි තැබුවේ ඒ නිසයි. ලෝක සිතියමේ මුතුවැටයක් තරම් කුඩා ලංකාව එදා 1960 ජූලි 21 වෙනි දින ලෝක වාර්තාවක් පිහිටුවා. සිරිමා බණ්ඩාරනායක මැතිණිය ලෝ ප්‍රථම අගමැතිණිය ලෙස දිවුරුම් දුන්නේ ලෝක කාන්තාවන් මවිත කරමින්. තෙවරක් අගමැතිකම් කළ ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව ලෙසද වසර 40කට අධික කාලයක් කටයුතු කළා. මේ දිරිය කාන්තාව උපන්නේ 1916 අප්‍රේල් 17 වෙනිදායි. වයස 84ක් ආයු වළඳා ඇය හදිසියේම මිය ගියේ 2000 ඔක්තෝබර් 10 වෙනිදා. 1972 අප්‍රේල් 7 වෙනි දින උපන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදරන් පා තැබුවේ ඔහුගේ 46 වෙනි ඉනිමටයි. ඔහුට ජය වේවා. ඒ සමගම මන්ත්‍රී නාමල් රාජපක්ෂ තමා දිවි ගමනේ 32 වෙනි වියට පා තැබුවේ 1986 අප්‍රේල් 10 වෙනිදා උපත ලැබුණ නිසයි. කලා ලොවේ නොමැකෙන නමක් තබා ඇති ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා උපන්නේ 1919 අප්‍රේල් 5 වෙනිදා. 99 වියට පා තැබූ එතුමාට අපි වාසනාවන්ත නිරෝගිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තවත් කලාකාරයක් වන ප්‍රවීණ නිලි මාලිනි ෆොන්සේකාට අපි සුබ උපන් දිනයක් පතමු. 1947 අප්‍රේල් 30 වෙනිදා උපන් ඇය 71 වෙනි වසරට පා තබනවා. මේ සියලු දෙනාට නිරෝගී සුවය සාමය හා ජය පතමු. පිටකොටුවේ බෝගහ සමීපයේදී LTTE ත්‍රස්තයෙන් 1987 අප්‍රේල් 21 වෙනි දින මෝටර් රථයක සවිකර තිබූ බෝම්බයක් පුපුරවා හැර සිය ගණන් මනුමුවට පත් කර තවත් සිය ගණනකට තුවාල කළා. වසර 31ක් පසු කරන මේ වසරේදී නැවත එම ද්‍රෝහීන්ට නැගී සිටින්නට ඉඩ නොදෙන්න බලධාරීන් පියවර ගත යුතුයි. මේ ක්‍රූර කොටීන් ප්‍රහාර එල්ල කළේ අහිංසක ජනයා සැරිසරන ජනාකීර්ණ ප්‍රදේශයන්ටයි. පිටකොටුවේ බස් දැමතුම්පල එම ස්ථානයක්. අද ලංකා පුරාම දක්නට ලැබෙන මුද්දර සංඛ්‍යාව විශාලයි. ඒ මුද්දරවල දිස්වන්නේ ලස්සන දර්ශන විද්වතුන්ගේ හෝ විරුවරයින්ගේ රුව. නමුත් ඔබ දන්නවාද ලංකා ප්‍රථම මුද්දරය නිකුත් වුණේ 1857 අප්‍රේල් 1 වෙනිදා බව? එහි තිබුණේ වික්ටෝරියා රජිනගේ රුව පාට දඹුරුයි. වටිනාකම පැන් 6ක්. මේ වසරේදී සමරන්නේ 161 වෙනි වසරයි. ඉතින් දයබර ජන්මභූමිය සනෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබගෙන් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා ඔබ සමග මෙතෙක් වෙලා රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.
Never miss your face.